SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
සතියකින් පස්සේ අපේ මාතෘභූමි ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය කෙසේද? අපි එහෙමනම් තොරතුරු සමාලෝචනය ආරම්භ කරමු සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුලින්. මේ කර්තව්‍යයට සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
ඔව්, අපි පසුගිය සතියේදී කතා බහ කරපු කාරණාවක ඈඳුතු කාරණාවක් විදිහට තමයි අද දවසේදී අපේ පළමුණු කාරණාව ඔබ වෙනුවෙන් ගොනුවන්නේ. ඒ තමයි අපි පසුගිය සතියේදී කතා බහ කළා ව්‍යවස්ථාදායක මෙහෙයුම් කමිටුවේ අවසන් වාර්තාව, එසේත් නොමැතිනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව වන අතුරු කමිටු වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දුන්නාය කියලා කමිටුව විසින්. මේ ව්‍යවස්ථාවේ අතුරු කමිටු වාර්තාවේ යම් යම් දෝෂ සහගත තැන් පෙන්වා දෙමින් බුද්ධ ශාසන කාර්යසාධක බලකාය ස්වාමින් වහන්සේලා විසින් යම් අදහස් දැක්වීමක් ලිඛිතව ඉදිරිපත් කළ තියෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට. මෙමගින් පෙන්ලා දෙන්නේ මොන වගේ කාරණාද? අපි මේ පිළිබඳව මුලින්ම කතා බහ කරමු. මනෝජ්, මේ බුද්ධ ශාසන කාර්යසාධක බලකායට අනියුක්ත වෙලා කටයුතු කරන්නේ කුමන ස්වාමින් වහන්සේලාද? මේ යෝජනා මාලාව මගින් උන්වහන්සේලා ඉදිරිපත් කළ තියෙන කාරණා මොනවද? අපි එතනින් කතාව පටන් ගන්න.
බෞද්ධලුක්ෂිය, බුද්ධ ශාසන කාර්යසාධක බලකාය විශේෂයෙන් මහානායක ස්වාමින් වහන්සේලා කීප නමක් සමාජිකත්ව ධර්ම සංවිධානයක්, උන්වහන්සේලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් වන මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබුණා. බුද්ධ ශාසන කාර්යසාධක බලකාය නියෝජනය කරනවා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කුටුකොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහනිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුඩාමලේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ උන්වහන්සේලා මේ සඳහා අත්සන් තබා තිබෙනවා. ඊට අමතරව මේ සභාපතිත්වය දරනවා සියම් මහනිකායේ කොළඹ නවකෝරළේ ප්‍රධානාධිකරණ සංඝනායක පූජ්‍ය දිවියග්‍රහ යසස්සි ස්වාමීන් වහන්සේ, කොළඹ හලාවත් දිවිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ, කෝට්ටේ කල්යාණී සමග්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේලා තමයි බුද්ධ ශාසන කාර්යසාධක බලකාය ප්‍රමුඛ කොට නියෝජනය කරන්නේ. උන්වහන්සේලා අත්සන් කරලා මේ අඩුපාඩු පිළිබඳව පෙන්වා දීම සිද්ධ කරලා තියෙන්නේ පසුගිය දා ග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තා පිළිබඳව. එහිදී යෝජනා වෙලා තිබුණා යෝජිත මෙහෙයුම් කමිටු වාර්තාවෙන් බුදුදහමට ප්‍රමුඛස්ථානය හිමි කර දෙනවා කියලා. නමුත් මේ අදහස් දක්වීමෙන් මහානායක ස්වාමින් වහන්සේලා එහෙම දෙයක් වෙන්නේ නැහැ, ඒක අහිමි කරලා කියලා පෙන්වා දෙනවා. උන්වහන්සේලා සදාහත් කරන විදිහට ශ්‍රී ලංකා ජනරජයේ බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙනු ලබන්නේ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට තියෙන වගන්තිය වෙනස් කරලා මේ ශ්‍රී ලංකා ජනරජය කියන වචනේ වෙනුවට ශ්‍රී ලංකාව කියන වචනය අතුලත් කරලා කියලා, ඒකෙන් වෙන බලපෑම විදිහට උන්වහන්සේලා සදාහන් කරන්නේ බුද්ධ ආගමට රාජ්‍ය අනුග්‍රහය හිමිවීම ඉවත් කරලා කියලා මේ නිවේදනයේ පැහැදිලිව සදාහන් කරලා තියෙනවා. ඊට අමතරව අදාළ කමිටු වාර්තාවේ සමස්ත ප්‍රතිඵලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරද්දී ශ්‍රී ලංකා එක්සත් සංධීය රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය වීම කියන එක බව උන්වහන්සේලා මේ සඳහන් කිරීමේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒත් එක්කම ව්‍යවස්ථාවේ පද අර්ථ වෙනස් කිරීම වංචනිකව කරලා තියෙනවා විතරක් නෙමෙයි, සිංහල ජනතාව නොමග යැවීමට උන්වහන්සේලාගේ වචනයෙන්ම සඳහන් කරනවා නම් විවිධ අගම උපක්‍රම යොදාගෙන තියෙනවා කියලා තමයි මේ නිවේදනයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒත් එක්කම දෙමළ පිටපත පිළිබඳවත් අවධානය යොමු කරලා තිබුණා උන්වහන්සේලා. වර්තමාන ව්‍යවස්ථාවේ දමිළ පිටපතේ ඒකීය යන අර්ථ දෙන උත්ක්‍රියාච්චි කියන පදේ වෙනස් කරලා නව ව්‍යවස්ථා යෝජනාවලට උරුවිත්ත නාඩු කියලා වචනයක් ඇතුළත් කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ එක්සත් ෆෙඩරල් කියන අදහස කියන එකයි උන්වහන්සේලා සඳහන් කරන්නේ. ඒත් එක්කම මෙහෙයුම් කමිටු වාර්තාව ඉදිරිපත් කරලා තියෙන යෝජනා අතර උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරලා තනි පළාතක් සකස් කිරීමට තියෙන යෝජනාවත් බෙදුම්වාදීන්ගේ දෙමළ නිජභූමි සංකල්පය නීතිගත කිරීමට දරන වෑයමක් කියලා උන්වහන්සේලා සඳහන් කරලා දෙනවා. ඉතින් මේ සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් කියන භාෂා ත්‍රයෙන්ම ඉදිරිපත් කළත් මින් ප්‍රමුඛස්ථානය දෙන්නේ සිංහල පිටපතට කියන අදහස මෙහිදී මතුවලා නැති නිසා විවිධ භාෂාවලට පරිවර්තනය වීමේදී ඉදිරියේදී නෛතික ගැටලු මතුවේ කියන දේ උන්වහන්සේලා පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ වගේ අදූරදර්ශී යෝජනා සිංහල ජනතාවගේ බුද්ධියට කරන නිගාවක් කියන එක උන්වහන්සේලා කනගාටු වෙනුණත් පවසනවා කියන එකත් විවිධ බලවේගවල උමනාවන්ත යෝජිත ව්‍යවස්ථාව මගින් නිවැරදි ස්වභාවයක මුවාවෙන් ජනතාව මුලා කරන්න උත්සාහ කරලා තියෙනවා කියන දේ උන්වහන්සේලා සඳහන් කරලා තියෙනවා. මේ වගේ වංචනික ක්‍රියාවල නිරත වෙන්න එපා කියලා රජයට තරයේ අවවාද කරනවා කියලා උන්වහන්සේලා මේ හරහා සඳහන් කරලා තියෙනවා. අපි දැක්කා ඒත් එක්කම ජනාධිපතිතුමත් දිරිලුක්ෂි මේක ප්‍රතිචාර දක්වලා තියෙනවා. මේක දැකපු ගමන් විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන කමිටුවේ ප්‍රධානීත්වයේ දරන ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමාගෙන් මේ පිළිබඳ විමසීමක් කළා. එතුමා දිගින් දිගටම කිව්වා ජනාධිපතිතුමාට එහෙම දෙයක් කරන්නේ නැහැ, බෞද්ධ ආගමට තියෙන ස්ථානය පිළිබඳව කිසිදු වෙනසක් සිද්ධ කරන්නේ නැහැ කියන එක පැහැදිලිව සඳහන් කරා කියලා. උන්වහන්සේලා කියන්නේ මේ වාක්‍ය සඳහන් කරලා ඊට යටින් යම් වගන්ති හරහා පැහැදිලි කිරීම සිද්ධ කරලා තියෙනවා. ඒ පැහැදිලි කිරීම හරහා තමයි මේ හානිය සිද්ධ වෙන්නේ කියන දේ උන්වහන්සේලා පෙන්වා දීලා තියෙනවා. අවසාන වශයෙන් කොමලක් ජනාධිපතිතුමා කියේ රට කඩන රට බෙදෙන ව්‍යවස්ථාවකට සමන් කිසිසේ ඉඩ කියන්නේ නැහැ කියන කාරණේ.
මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධ වන අතුරු කමිටු වාර්තාවට සංශෝධන එකතු කිරීම හෝ එසේත් නොමැතිනම් මේ පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක් කිරීම තුළින් එහි අඩලුහුඩුකම් හඳුනා ගැනීම වැනි කාර්යාවලියක් සඳහා දින නියමයක් මේ වෙනකොට තියෙනවද මනෝජ්?
දින නියමයක් තවම නැහැ. අපි දැක්කා සභානායකවරයා ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා මානායක ස්වාමින් වහන්සේලාට මේ අතුරු කමිටු වාර්තාව පිළිගන්නවා. පිළිගන්වලත් එතුමා කිව්වේ මේකේ තියෙන වාක්‍යෙන් වාක්‍ය පාර්ලිමේන්තුවේදී විවාද කරලා පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම අදහස් අරගෙන තමයි මේක සම්මත කරන්නේ. එහෙම නැතුව ආණ්ඩුවේ තනි මතයට තනි කැමැත්තට මේක කරන්නේ නැහැ කියන එක මානායක ස්වාමින් වහන්සේලාට එතුමා දැනුම් දුන්නා. ඉදිරියේදී මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී විවාදයකට ගණීවි අනිවාර්ය විවාදයකට ගන්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳව තාම නිශ්චිත දිනයක් සඳහන් කරලා නම් නැහැ.
හොඳයි, මේ බුද්ධ ශාසන කාර්යසාධක බලකායට අයත් පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න අන්නායක හිමියන් මේ වාර්තාව භාර දීමෙන් අනතුරුව මෙවැනි වූ ආකාරයෙන් අදහස් ප්‍රකාශ කර හිටියා.
මේ රටේ කවුරු පිළිගන්නවා බුද්ධ ආගමට ප්‍රමුඛස්තය ලැබිය යුතුයි කියන එක. ඒක විවස්ථාවෙන් නියම වෙලා තියෙනවා. දැන් මේ විදිහට මේ මෙහෙයුම් කොමිටි වාර්තාවේ යටින් ගහලා කරන වැඩක් හැටියට තමයි මට නම් පේන්නේ. පළමුවෙන් සඳහන් වෙනවා බුද්ධ ආගමට ප්‍රමුඛස්ථානේ දක්වනවා කියලා. ඊළඟට අතුරු වාක්‍ය ගණනාවක් දානවා. ඒ අතුරු වාක්‍ය ගණනාවක් දැම්මහම අර මූලිකව කියන වාක්‍ය තියෙන බලය එයින්ම නිෂේධනය වෙනවා.
ඔව්, විවිධ පාර්ශ්වවලට තියෙන මේ විශාල සැකය පිළිබඳව පෙරේදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව සැකසීමේ කමිටු සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා යම් කිසි වූ අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කරන ලැබෝ. ඉන් කොටසක් මා ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා.
සැක පළ කරග තිබෙනවා මේ රටේ ඒකීය භාවයට මේ යෝජනාවලින් හානියක් වෙනවා කියලා. ෆෙඩරල් ලක්ෂණ තියෙනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා. මම බොහොම පැහැදිලිව කියන්නට කැමතියි, එහෙම කිසිම ෆෙඩරල් ලක්ෂණයක් නැහැ. අනෙක් අතට රට බෙදීමට විරුද්ධව ඉතාමත්ම පැහැදිලි වර්තමාන ව්‍යවස්ථාවේ පවා නොමැති විධිවිධාන ආරක්ෂක විධිවිධාන මෙම යෝජනාවලියට ඇතුළත් කර තිබෙනවා. යම් කිසි පළාත් සභාවක් බෙදුම් වාදයට උඩගෙඩි දෙනවා නම් මැදිහත් වෙන්න වර්තමාන ව්‍යවස්ථාවේවත් බලතල නැහැ. මෙවර යෝජා කළා තිබෙනවා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය වගේ උපදෙස් මත ප්‍රකාශනයක් මගින් පළාත් පරිපාලනයේ සියලු හෝ යම් කර්තෘත්වයන් තමන්ට පවරා ගන්න පළාත් සභාවේ. වමනක් නෙවෙයි, අත්‍යවශ්‍ය නම් පළාත් සභාව විසිරුවා හැරිය හැක. ආගම පිළිබඳව සූත්‍රණ දෙකක් යෝජනා කළා තියෙනවා. එක සූත්‍රයක් තමයි දැන් තියෙන එක ඒ විදිහම තියන්නේ. තව විකල්පයක් තියෙනවා, ශ්‍රී ලංකාව බුද්ධ ආගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. සියලු ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සැලකෙමින් හා වෙන්කොට සැලකිලිමකින් තොරව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම යුත්තේය. මේ දෙකෙන් කෝකද වඩා හොඳ කියන එක සාකච්ඡා කරලා අපි පිළිගන්න.
දැන් එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධ වන අතුරු කමිටු වාර්තාවට කලින් ඔබට මතකයි අපි ගිය සතියේදී කතා බහට ලක් කරා පළාත් සභා සංශෝධන පනත් කිටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම සහ එය වැඩි ඡන්දයෙන් සම්මත වීම කියන කාරණාව පිළිබඳව. දැන් එතකොට මේක වැඩි ඡන්දයෙන් සම්මත වුණත් මෙහි යම් යම් දෝෂ සහගත තැන් තියෙනවා කියන කාරණාව මූලික කරගෙන හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත්තෙන් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඔහුගේ අභිලාෂය වුණේ මොකක්ද මේ කාරණාව කියන සම්බන්ධයෙන් අපි මීළඟට ඔබෙන් සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න කැමැති මනෝජ්.
සරත්තෙන් සිල්ලා හිටපු අගවිනිසුරුවරයා පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පන්තට එරෙහිව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකත්වයක් සමක් ඉදිරිපත් කරේ. ඒ අදාළ පරතට පස්සේ කරපු සංශෝධන ඉවත් කරන්න කියලා තමයි එතුමගේ ඉල්ලීම තිබුණේ. විශ්වවිද්‍යාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් එකම පද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දීලා තිබුණා. ඒකෙන් කියලා තිබුණේ ජනමත විචාරණයක් සහ 2-2 පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් සම්මත කරගන්න ඕන කියලා. එහෙම තියෙද්දි ඊට පරිබාහිරව ආණ්ඩුව පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරලා පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දාන්න උත්සාහ කරනවා කියන එක තමයි මේ පෙත්සම් මගින් පෙන්වලා දීලා තිබුණේ. දැන් 3-2 නම් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම අපි දැක පහුගිය කාලෙ සිද්ධ වෙනවා. නමුත් ජනමත විචාරණයකට එන එක අපහසු වෙයි. ඒක නිසා මේ අලුත් පනත් කෙටුම් පතක සංශෝධන හරහා ඊට අදාළ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා කියලා තමයි සරත් විසිල්ල මහත්මයා අධිකරණයට කිව්වේ. මේකේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගේ උත්තර කරුවන් ලෙසත් නම් කරලා තියෙනවා අපි දැක්කා. මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීමෙන් පස්සේ මාධ්‍ය ප්‍රශ්න කරා සරත් විසිල්ල මහත්මයාගෙන් අධිකරණයේදී මේක අභියෝගයකට ලක් කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔහු එහිදී ඔහුගේ වචනයෙන් කිව්වා කල්ලිකුත්තුරු පළාත් සභාතුනේ ඡන්ද විමසීම දැන් තියෙන ක්‍රමය යටතේ පවත්වන්න කියලා මැතිවරණ කොමිසමට අතුරු නියෝගයක් ලබා දෙන්න කියන එක තමයි මේ හරහා බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ සඳහන් කළා. දැන් මේ වගේ පනතක් සම්මත කරනවා නම් ඊට කලින් මීට අදාළ සංශෝධන ගැසට් කරන්න ඕන. නමුත් ව්‍යවස්ථාදායකයේ බලය ජනතා පරමාධිපත්‍යයට යටත් බලයක්. ඒ නිසා ජනතාව පනත ගැන දැනුවත් වෙන්න ඕන. දැන් මේ සම්මත වෙලා තියෙන එක සම්පූර්ණ අලුත් පනතක්. මේක කවදාවත් ප්‍රසිද්ධ නොවුණු දෙයක් කියලා තමයි ඔහු සඳහන් කළේ. ඊට පස්සේ මේ පිළිබඳ යම් කරුණු විමසීමක් සිද්ධ කළා. පාර්ලිමේන්තුවේ සම්මත කරපු දෙයක් නැවතත් අධිකරණයේදී අභියෝගයකට ලක් කරන්න හැකියාවක් තියෙනවද කියන එක. ඉතින් එහිදී නීතිය පිළිබඳව දන්න විශාරදීන් සඳහන් කළේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය යට පැහැදිලිව තියෙනවා පාර්ලිමේන්තුවේ සම්මත කරලා කතානායකවරයා හරි ජනාධිපතිවරයා හරි සහතික කරපු පාර්ලිමේන්තු පනතක් ඒක සම්මත වුණාට පස්සේ ඒ පිළිබඳ කිසිදු අධිකරණයක ප්‍රශ්න කරන්න අභියෝගයකට ලක් කරන්න අවස්ථාවක් නැහැ කියන එක. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය යටතේ දක්වලා තියෙනවා පනත් කෙටුම්පත අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් සති දෙකක කාලයකදී ගැටලුවක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න පුළුවන් කියලා. හැබැයි මේක දැන් පනත් කෙටුම්පතක් නෙමෙයි, මේක නීතියක් බවට පත් වෙලා අවසානයි. ඉතින් එහිදී කුමක් සිදු වේවිද කියන දේ තමයි බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ. මේක මූලික අයිතිවාසිකම් පෙත්සමක් විදිහට ඉදිරිපත් කළාට
අපි ගියවර සාකච්ඡාවේදී කතා බහ කළා මනෝජ්, මේ කල්පිරෙන පළාත් සභා සම්බන්ධව උද්ගත වෙන ප්‍රශ්නය පිළිබඳව එහිදී ඔබ තොරතුරු ගෙනාවා. මට මතකයි විශේෂ බලධරයෙකු යටතේට මේ පළාත් සභා යටත් වීමට නියමිතයි කියලා කල්පිරීමත් සමග නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව කියන පළාත් සභා. දැන් මේ පහුගිය සතියෙදී මේ පළාත් සභාවල කාලය අවසන් වුණා. දැන් මොකද්ද තියෙන තත්වය?
ඔව්, එහිදී රජයේ තීරණය කළේ සියලු පළාත් සභාවල බලය ආණ්ඩුකාරවරයා යටතේ පවරන්න. ඒ අනුව මුලින්ම කල්ලිකුත්තුනේ සබරගමු පළාත් සභාව පහුගිය අඟහරුවාදා රෑ 12ට සබරගමු පළාත් සභාවේ නිල කාලය අවසන් වුණා. ඒ අනුව රජයේ තීරණයට අනුව ඒ පළාත් සභාව මාෂල් පෙරේරා ආණ්ඩුකාරවරයාට පිටපත් වුණා. අපි දන්නවා ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාගේ තාත්තා තමයි එතුමාගේ යටතට පත් වුණා සබරගමු පළාතේ බලය. ඉතින් මේකට හේතු වෙලා තියෙන්නේ සියලු පළාත් සභා එකම දිනයකදී පැවැත්වීමේ උත්සාහයක් ආණ්ඩුව සතුව තිබුණා. විසුවන සංශෝධනය හරහා ඒ වෙනුවෙන් උත්සාහයක් ගත්තා. නමුත් විසුවන සංශෝධනය සම්බන්ධයෙන් දැන් ප්‍රශ්නගත තත්වයක් මතුවෙලා තියෙනවා. අපි කලින් සාකච්ඡා කළා. ඉතින් ඒ නිසා විෂය බාර අමාත්‍යවරයාත් අපි දැක්ක පහුගිය දවසක සඳහන් කරනවා මුලින්ම මේ කල්පිරෙන පළාත් සභා තුනේ මැතිවරණ ලබන මාර්තු වෙනකොට තියලා ඉවර කරනවා කියලා. ඔබට මතකයි නම් අපි ගිය සතියේ කිව්වා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් කිව්වා මේ කිව්වට සීමා නිරණ කටයුතු ඉවර කරන්න බෑ මාස 4ක් වගේ කාලයක් ඇතුළත කියලා. නමුත් විෂය බාර අමාත්‍යවරයා කිව්වේ නෑ, ඒක කරන්න පුළුවන්. පළාත් පාලන ආයතන තරම් කොට්ටාස 4000 ගානක් නෑ. පළාත් 9යි තියෙන්නේ. මේ පළාත් 9 සීමා නිරණ කටයුතු ඉතාලිකමෙන් ඉවර කරන්න පුළුවන්. ඒ අනුව මාර්තු මාසේ කොමාරි ඡන්දේ පවත්වනවා කියලා. ඉතින් කල්ලිකුත්තුණු පළාත් සභා තුනේ බලය දෙරට ආණ්ඩුකාරවරුන් යටතට පත් කරලායි තියෙන්නේ දිනුක්ෂි.
ඒ අතරතුරේදී මේ කල්ලිකුත්තුණු පළාත් සභාවල ඇතැම් මන්ත්‍රීන් ඒකාබද්ධ විපක්ෂයට බර වෙන තත්වයකුත් අපි දකිනවා. විශේෂයෙන්ම මේ උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විශේෂිතව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් යම් යම් ප්‍රකාශ සිදු කරනවා අපි දැක්කා. අපි කැමති කවුද මේ මන්ත්‍රීවරුන්? ඔවුන්ගේ අභිලාෂය වෙන්නේ මොකක්ද ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය පළ කිරීම තුළින් කියන කාරණාවක් දැනගන්න.
ඔව්, මේක උනේ විශේෂයෙන් පහුගිය සිකුරාද දවසේ උතුරුමැද පළාතේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 10 දෙනෙක් පොදු ජන පෙරමුණට එකතු වුණා. ඊට කලින් අපි දැක්ක බ්‍රහස්පතින් දවසේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරපු මන්ත්‍රීවරු 3 දෙනෙක් පොදු ජන පෙරමුණට එක් වුණා. ඊට පස්සේ තමයි සිකුරාද දවසේ උතුරුමැද පළාතට මේක ගියේ. උතුරුමැද හිටපු ප්‍රධාන වාර්තා එස් එම් රංජිත් මහත්මයාගේ ගෙදර තිබිච්ච මාධ්‍ය සාකච්ඡාවකදී තමයි මේ පිරිසම අදහස් දැක්වීම සිදු කරේ. එතකොට මේ පිරිස අතරට උතුරුමැද හිටපු ප්‍රධාන අමාත්‍යවරයා එස් එම් රංජිත් මහත්මයා, ඒත් එක්කම හිටපු අමාත්‍යවරුන් වන එස් බී සේමසිංහ සහ KH නන්දසේන කියන අය, මන්ත්‍රීවරුන් වෙච්චි සරත් වීරසිංහ, KPS කුමාරසිංහ, උපාලි විජේකෝන්, කල්යාණි කරලියද්ද කියන අය, ඒත් එක්කම පළාත් සභාවේ හිටපු සභාපති TMR සිරිපාල, ඒත් එක්කම ජනක මහේන්ද්‍ර සහ අබ්දුල් හුසේන් කියන කණ්ඩායම තමයි මේ 10 දෙනා තමයි පොදු ජන පෙරමුණට එකතු වුණේ. ඉතින් මේ කාරණයෙන් පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේ කම්බරයාගෙනුත් ප්‍රශ්න කරා ඇයි මෙහෙම පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා ඒ කබද්ද පක්ෂය සමග එකතු වෙන්නේ කියලා. ඔහු කිව්වේ මේ අය නාමිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වට ඒ කබද්ද අයත් එක්ක එකතු වෙලා තමයි පහුගිය මැතිවරණවලදී ක්‍රියාත්මක වුණේ කියලා. ඉතින් එහෙම දෙයක් තමයි ආණ්ඩුව නියෝජනය කරමින් සන්ධාන මහලේ කම්බරයක් කිව්වේ.
තවත් නඩු තීන්දුවක් පිළිබඳව ආරංචියක් ලැබුණා පසුගිය සතිය වෙනකොට. ඔබ දන්නවා යම් යම් කතා බහ තිබුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරෙහි පිහිටුවන්න කියන ඉල්ලීම තියෙනවායි කියලා. ඒ කතාව තවත් උත්සන්න වුණේ එක්තරා පුද්ගලයන් දෙදෙනෙකු මේ උසාවියට රැගෙන ගියා නැවත වතාවක් හිටපු ජනාධිපතිවරයා සභාපති තනතුරේ පිහිටවන්න කියලා. උසාවියට ඉදිරිපත් කරපු මේ ඉල්ලීම සම්බන්ධව වෙන තීන්දුවකුත් අපිට පසුගිය සතියේදී ආරංචි වෙනවා. අපි කැමැති දැනගන්න කවුද මේ සඳහා මුලපිරුවේ සහ තීන්දුවේ ප්‍රතිඵල පිළිබඳව.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ සමාජිකයන් දෙන්නේ තමයි මේ නඩුව ගොනු කරලා තිබුණේ. ඒකෙන් කියුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට ඊට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කරන්න කියලා නියෝගයක් දෙන්න කියලා ඉල්ලලා තමයි මේ නඩුව ගොනු කෙරුණේ. නමුත් පහුගිය සිකුරාදා මේ නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන්න තීරණය කළා කොළඹ දිසා අධිකරණය. කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහත්මයා මේ නියෝගය නිකුත් කරලා විත්තිකාර පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් පස්සේ මේක නිෂ්ප්‍රභ කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඒ නිසා එතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවෙලා තියෙන මුක්තිය අනුව ඒ බලය විසාධිකරණයකදී අභියෝගයකට ලක් කරන්න බෑ කියලා තමයි විත්ති පාර්ශ්වය කරුණු දක්වලා තිබුණේ. ඊට එකඟ වුණා විනිසුරුවරයා. ඒත් එක්කම මේ නඩුවට බැතිවන්න කොමිෂනේ සභාපතිවරයා විත්තිකාරයෙක් ලෙස නම් කරලා තිබුණා. එහිදිත් සඳහන් කළේ දිසාධිකරණයේදී බැතිවන්න කොමිෂනේ සභාපතිවරයා නැත්නම් බැතිවන්න කොමසාරිස්වරයා අභියෝගයට ලක් කරන්න බැහැ කියලා විත්ති පාර්ශ්වයේ මූලික විරෝධතාවලදී පෙන්වා දීලා තිබුණා. ඊටත් එකඟ වුණා මේ සියල්ල පිළිගත්තු විනිසුරුවරයා මේ නඩුව විභාගයට ගන්න නැතුව නිෂ්ප්‍රභා කරන්න තීරණය කළා. ඒත් එක්කම මේ නඩුවේ විත්තිකාරයෙකු ලෙස බැතිවන්න කොමිෂනේ සභාපතිවරයා විදිහට මහින්ද දේශප්‍රිය වෙනුවට සුනන්ද දේශප්‍රිය කියන නම දෝෂ සහිතව එකතු කරලා තිබුණා. ඉතින් මේකට විත්ති පාර්ශ්වය පෙන්වලා දුන්නා. මේ සියල්ල සලකා බැලලා තමයි මේ නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන්න තීරණය කළේ විරුක්ෂි.
නඩු කටයුතු පිළිබඳව කතාබහ කරද්දී දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ගැනීමෙන් පැවතුණු යාපනයේ විද්‍යා ඝාතන නඩුවේ අවසන් තීන්දුව පසුගිය සතියේදී ප්‍රකාශයට පත් වුණා. යාපනයේ පාසල් දැරියක වන විද්‍යා දැරිවිය දූෂණය කොට ඝාතනය කිරීමේ කාර්යාවලිය හා සම්බන්ධව වන පරීක්ෂණ රසක් ක්‍රියාත්මක වුණා. අවසන් නඩු තීන්දුවත් ප්‍රකාශයට පත් වුණා. නඩු තීන්දුවේ චූදිතයන්ගේ තොරතුරු සහ නඩු තීන්දුවේ අන්තර්ගත කරුණු පිළිබඳව අපි සවිස්තරාත්මකව මීළඟට කතා බහ කරමු.
යාපනයේදී සිද්ධ වෙච්චි විද්‍යාඝාතන නඩුවේ විත්තිකරුවන් 7 දිනකට පහුගිය බදාදා දවසේ මරණ දඬුවම නියම කළා. මේ නඩුව විභාගයට ගත්තු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවකින් තමයි මේ තීරණය ලබා දුන්නේ. තවත් විශේෂ කාරණයක් වුණා මේ නඩු තීන්දුව. ඒ තමයි ලිදුක්ෂි කොළඹින් පිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුවක් විභාග කරලා තීන්දුවක් ලබා දුන්නු පළමු අවස්ථාවේදී තමයි මේක සැලකුණේ. ඒ අනුව ප්‍රධාන සැකකරු වෙච්චි මහලින්ගම් ශශිකුමා, එම නැත්නම් ස්විස් කුමා කියලා පහුගිය දවස්වල බාධ්‍ය හඳුන්වා දෙන්න පුජ්‍යලයට මරණ දඬුවම නියම කළා. ඒ වගේම මරණ දඬුවම නියම වෙච්ච අයට වසර 30 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවත් විනිසුරු මඩුල්ල තීරණය කළා. විද්‍යාධරියගේ පවුල වෙනුවෙන් 1.6 රුපියල් මිලියන බැගින් රුපියල් මිලියන 7ක වන්දියක් ගෙවන්න ඕන කියලා නියම කෙරුණා. ඒත් එක්කම ඒ කෙනෙක් රුපියල් 40,000 බැගින් නඩු ගාස්තුද ගෙවන්න ඕන කියලා සඳහන් කරලා තිබුණා. කොමුණක් 9 දෙනෙක් විත්තිකරුවන් විදිහට නම් කරලා තිබුණා. එහි පළවෙනි විත්තිකරු සහ 7 විත්තිකරු නිදොස් කොට නිදහස් කරන්නත් තීරණය කරලා තිබුණා. මේ නඩුව විභාගයට ගත්තේ බාලේන්ද්‍රන් ශශි මහේන්ද්‍රන්ගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ. ඒ මිලංචේලියන් සහ අන්නාලිංගම් ප්‍රේමශංකර් කියන සෙසු විනිසුරුවරුන් දෙදෙනාත් මේකට ඒකමතිකව තමන්ගේ නියෝග ලබා දීලා තිබුණා. තුන්නරාගේ ඒකමතික තීන්දුවක්. ඒ කියන්නේ අවසාන තීන්දුවේ නඩු වාර්තාව පිටු 332ක් මේ තීන්දුව ලබා දෙමින් ඉලංචේලියන් විනිසුරුවරයා කිව්වේ මේ නඩුවේ ප්‍රධාන සැකකාරයා වෙච්චි මහලින්ගම් ශශිකුමාර් එමන්නත්නම් ස්විස් කුමාර් බේරා ගන්න රාජ්‍ය ඇමති විජය කලා මහේශ්වරන් උත්සාහ කරලා කියලා පිළිගනවා කියලා මේක කිසිසේත් අනුමත කරන්න බැරි ක්‍රියාවක් කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම විද්‍යා දැරියගේ මව තමන්ගේ දියණියගේ ඝාතනයට වාක්‍යයට උයට දඬුවම් ලබා දීලා සාධාරණීෂ්ඨ කරන්න සහාය වෙච්ච සියලු දෙනාට ස්තුතිවන්ත වෙන බව මාධ්‍ය වේදිකාවේ අදහස් දක්වද්දී කියලා තිබුණා. නමුත් මොන සාධාරණීෂ්ඨ වුණත් තමන්ගේ දියණියව නිතර සිහි වෙනවා වෙලාවට තමන් හැඳු කඳුලින් ඉන්නේ කියලා ඇය සඳහන් කරලා තිබුණා. කොමනක් පෞද්ගල සෙනසුරාද දිනේ යාපනයේදී හර්තාලයක් සංවිධානය කරලා තිබුණා. යාපනයේ ජනතාව සහ විශේෂයෙන් කාන්තා සංවිධාන මේ කටයුත්ත සිද්ධ කරන්න අනුබල දුන්නා කියන පිරිස නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් යාපනයේ වෙළඳ සංගමය ව්‍යාපාරිකයන් මේකට කැමැත්ත දැක්වුවේ නැති නිසා අපි දන්නවා හර්තාලයකදී සාමාන්‍යයෙන් වෙන්නේ ව්‍යාපාරික ස්ථාන වහලා ඒ සඳහා වුන් දායකත්වය ලබා දෙන එක. නමුත් වෙළෙන්දම්ගෙන් ව්‍යාපාරිකයින්ගෙන් මේ සඳහා ප්‍රතිචාරයක් ලැබිලා තිබුණේ නැහැ. උන්නේ එකඟ වෙලා තිබුණේ ඒ නිසා හර්තාලය අවලංගු කරන්න ඔවුන් තීරණය කරලා තිබුණා.
තවත් නඩු කටයුත්තක් පිළිබඳව ආරංචියක් ලැබෙනවා. මේ ආරංචිය අපිට මීට ටික කාලයකට කලින් ලැබෙන්නේ සයිටම්හි වෛද්‍ය අධ්‍යාපනයේ නිමා කරපු එක්තරා ශිෂ්‍යාවක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ අයිතිය ඉල්ලලා නඩුවක් ගොනු කරලා තිබුණා. මේ නඩුවේ ප්‍රතිඵලයක් විදිහට අභියාචනාධිකරණයේ තීන්දුවකුත් දීලා තිබුණා. ඊට පස්සේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් ඒ සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණා. මේ සම්බන්ධව මේ වෙනකොට අලුතින්ම වාර්තා වෙන තොරතුරුත් ඔබෙන් දැනගන්න කැමති මනෝජ් මීළඟට.
ඔව්, සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ලබාගත් තීන්දුව අත්විටවන්න කියලා තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ අභියාචනා පෙත්සම ගොනු කළේ. ඒක විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය පෞගිය සිකුරාදා දවසේ තීරණය කළා. ඒ අනුව සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරපු සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියට කිසිදු බාධාවක් නැහැ කියලා තමයි අභියාචනාධිකරණය මීට කලින් තීන්දුව කරලා තිබුණේ. ඊට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම සලකා බලලා ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් දෙදෙනෙක් මේ අභියාචනා පෙක්ෂම විභාගයට ගන්න ඕන කියලා තීරණය කළා. ඒ අනුව ඒ පෙක්ෂම නොවැම්බර් 13-21 කියන දවස්වල විභාගයට ගන්නයි තීරණය කරලා තිබුණේ. භුවනේ කලු විහාරයේ සිසිර දාබ්දු සහ අනින් ගුරරත්න කියන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ ඉදිරියේ තමයි මේ පෙක්ෂම විභාගයට ගන්න නියමිත. අර ඔබ කිව්වාගේ සයිටම් බයි විද්‍යාලයේ ගෙනම ලැබපු දිල්මි සූර්යාරච්චි කියන දැරිය තමයි සයිටම් ආයතනයක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයකතුළු පාර්ශ්ව කිහිපයක් මේ පෙක්ෂමෙන් වග උත්තර කරුවන් ලෙස නම් කරලා තිබුණේ.
ඔව්, හැබැයි මේ අභියාචනාධිකරණය දුන්න තීන්දුවට තවමත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැඩි විරෝධතාව පළ කරනවා. තවත් වෛද්‍ය වර්ජනයක් ඉදිරියේදී ඒමට නියමිත බව ඔවුන්ගේ කතාවෙන් වැටහුණා. ඔවුන් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් තිබිලා මේ පසුගිය සතියේදී ප්‍රකාශ කරා. තවදුරටත් මේ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් සයිටම් තහනම් කළේ නැත්නම් තවත් පූර්ව දැනුම් දීමකින් තොරව වෛද්‍ය වර්ජනයකට යන්නට සූදානම් කියලා රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ සම්බන්ධව ඉඟි පළ කොට සිටියේ මේ අයුරින්.
කවුරු හරි සයිටම් ආයතන නීතිගත කිරීම ඉලක්ක කරගත්ත ව්‍යාජ විසඳුමක් ජනගත කළා ඒක තහවුරු කරන්න කටයුතු කරනවා නම් දැනුම් දීමකින් තොරව ඒ මොහොතේ සිට ආරම්භ වෙන දැවැන්ත අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් කරා ගමන් කිරීම සඳහා මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළා.
ඔව්, මේකට පිළිතුරු දුන්නා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න.
දැන් මම අද උදේ වෛද්‍ය සභාවත් එක්ක මම පැයක්මාරක් විතර සාකච්ඡා කළා. ආවම ප්‍රමිතිය ගැන මම ඒගොල්ලන්ට එකක් කිව්වා. ඔයගොල්ලෝ දේශපාලන මතිමතාන්තර වලට මේ වෘත්තිය ගන්න එපා. පෙරටුගාමි කියන විදියට. GDP කාරෝ කියන විදියට. ඒගොල්ලෝ දන්න වෛද්‍ය විද්‍යාවක් නැහැ. එතකොට GMO එක කියන එකට මම කිව්වා මම ওই එක මිනිහෙකුටවත් බය නැහැ. සයිටම් එක ගැන තියෙන්නේ එකයි මතයයි. මේ නිකන් බොරුවට සඩම් පාට සයිටම් අහෝසි කරනවා. අහෝසි කරගෙන අහෝසි කරලා ගිහිල්ලා කොහෙද නවතින්නේ අපි? ඔය ඔක්කොම වෛද්‍යවරු කයිවාරු ගහන අය ඔක්කොම ටියුෂන් ගහලා ආපු කට්ටිය. එතකොට ටියුෂන් වලින් ඉගෙන ගන්න හොඳයි. පුජ්‍යලක වෛද්‍ය විද්‍යාවෙන්ද මම නරකයි.
පසුගිය සතියේදී වඩාත්ම අවධානයට ලක්ුණු කාරණාතරින් මේ රෝහින්යා සරණාගතීන් සම්බන්ධව ඇති වුණු ප්‍රශ්නය අපිට කතා නොකරන්න බෑ. දැන් මේ දේශපාලනික මැතිවරණ නඩු කටයුතු සම්බන්ධව වෙන කතාබහේ නනතුරු ඒ සම්බන්ධව මේ වෙනකොට පවතින වාතාවරණය පිළිබඳව මම මීළඟට දැනගන්නට කැමතියි මනෝජ්. අපි දන්නවා අපි මීට කලිනුත් කතා බහ කළා මියන්මාරයේ සුළුතර ජන කොටසක් වෙන මුස්ලිම් සම්භවයක් සහිත මේ රෝහින්යාවරුන් ශ්‍රී ලංකාවට පැමිණිලා සිටිනවා. ඔවුන් එක්සත් ජාතීන්ගේ සරණාගත කවුන්සිලයේ යම් යම් නිර්දේශ මත ගල්කිස්ස ප්‍රදේශයේ එක්තරා ප්‍රදේශයක රඳවලා තිබුණා කියලා අපිට ආරංචි වුණා. ඉන් අනතුරුව මේ ප්‍රදේශයට කඩාවැදුණු එක්තරා පිරිසක් නිසා ඇති වුණු ගාලගෝටියක් පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. ඉන් අනතුරුව අපිට තවත් අතුරු තොරතුරු විදිහට වාර්තා වෙනවා මනෝජ්. මේ රෝහින්යාවරුන් මීට කලිනුත් ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා පසුගිය රජයේ සමයේදීත්. මේ වගේ මේ ප්‍රශ්නය සම්බන්ධව විවිධාකාර ස්වරූපයෙන් අපිට තොරතුරු ලැබෙනවා දේශපාලනික වශයෙන් සහ ඒ වගේම මේ සරණාගත ප්‍රශ්නේ සම්බන්ධයෙන් රටක් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වෙන යම් මතභේදාත්මක අදහස් සමගින් අපි කැමතියි මේ රෝහින්යා වරුන් සම්බන්ධව තියෙන ලාංකීය ජනතාවගේ ආකල්ප මොනවද? සරණාගතයේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් රටක් විදිහට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව යම් දේශපාලන පක්ෂ අදහස් නිකුත් කළා තියෙනවද? මේ වගේ කරුණු සම්බන්ධයෙන් මොනවද මේ වෙනකොට තියෙන තත්ත්වය කියලා දැනගන්න.
ඔබ කියවාගේ දේශපාලන පක්ෂ කණ්ඩායම් මේ පිළිබඳ අදහස් නිකුත් කරනවා වගේම පහුගිය දවස්වල එක්සත් ජාතිකයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාවට අනතුරු අඟවීමක් පවා කරලා තිබුණා මේ රෝහින්ජා සරණාගතයින්ට සිද්ධ වීම ප්‍රකාරයට අපි පිළිබඳව. ඒකේ ආසන්නම සිද්ධ වීමේ පෙරේද දවසේ සෙනසුරාදා දවසේ දැනට ඔවුන් ගාල්ල බූස්ස යුදහාමුදා කඳවුරේ තමයි රඳවලා තියෙන්නේ. ඒ කඳවුර ඉස්සරහා විරෝධතාවක් පවත්වන්න පහුගිය සෙනසුරාදා දවසේ තීරණය කරලා තිබුණා සිංහලයේ ජාතික බලමුළුව. නමුත් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් මීට වාර නියෝගයක් නිකුත් කරලා තිබුණා. ඒ අනුව රත්නම පොලිසිය පොලිස් ස්ථානාධිපතිවරයා කරපු ඉල්ලීමකට අනුව තමයි මේ වාර නියෝගය ලබා දුන්නේ. ඉලක්ෂ ඔබ සඳහන් කරපු විදිහට මීට පෙරත් ලංකාවට මේ සරණාගතයින් ඇවිල්ලා තියෙනවා. 2008 අවුරුද්දේ මාර්තු මාසේ 55 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. මේගොල්ලන්ම අධිකරණයට පමුණුවලා එක්සත් ජාතීන්ගේ සරණාගත කඳවුරවල රඳවල පස්සේ බටහිර රටවලට යවලා ඔවුන්ට ඒ පුරවැසිභාවය ලබා දුන්නා කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම 2014 අවුරුද්දේ පෙබරවාරි මාසේ 101 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඔවුන් 2015 අවුරුද්දේ කැනඩාවට සහ ඇමරිකා එක්සත් ජනපදයට පුරවැසිභාවය ලබා දීලා පිටත් කරලා හැරලා තියෙනවා. ඉතින් මෙහිදී අපි දැක්කා දැනටත් මේ පැමිණලා ඉන්න කණ්ඩායමේ කාන්තාවන් 7 දෙනෙක්, පිරිමි 7 දෙනෙක් සහ දරුවෝ 16 දෙනෙක් ඉන්නවා. මේ මාධ්‍ය හමුවේදීත් දයාසිරි ජයසේකර කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ තාවකාලිකව අවුරුදු කිහිපයක් මේ සුරැකුම් මධ්‍යස්ථානවල ඉඳලා පස්සේ ඒ රටවල තත්ත්වය යථාතත්වයට පත් වුණොත් ඉතින් මේ රටට යවන්න පුළුවන්, නැත්නම් මේ සරණාගත ප්‍රතිපත්ති අනුව වෙනත් රටවලට හරි යවන්න කටයුතු කරනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය කියලා. නමුත් එහෙම නොඉඳ තමයි මේ කණ්ඩායම් ගිහිල්ලා උද්ඝෝෂණය සිද්ධ කළේ. ඒ ඉදිරි අලුත් තත්ත්වය තමයි සෙනසුරාදා දවසේ මේ හිංසනකාරීන් ලෙස හැසිරුණු ඒ කාන්තාවක් අත්අඩංගුවට අරගෙන තිබුණා. පොලිස්පතිවරයා කුරුණෑගල පැවති රැස්වීමකදී කියලා තිබුණා මේ සම්බන්ධයෙන් 6 දෙනෙක් හඳුනගෙන ඉන්නවා, ඒ අයවත් අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා කියලා. මේ කටයුත්ත සම්බන්ධයෙන් විමර්ශන කොළඹ අපරාධ කොට්ටාසයට පවරලා තියෙනවා. වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ නියෝගයක් අනුව තමයි මේක සිද්ධ කරලා තිබුණේ. සිද්ධියට අදාළව සංස්කරණය කරපු නැති රූපවාහිනී දර්ශන මාධ්‍ය ආයතන වලින් ලබා ගන්න කියලා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තියෙනවා පොලිසිය. ඒ අනුව තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. අර මම මුලින්ම මතක් කරා වගේ මේ රෝහින්ජා සරණාගතයින්ට සිද්ධ වෙච්ච හිංසනකාරී ක්‍රියාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් තමයි එකෙන් කරලා තිබුණේ. කිසියම් රටක් ඇතුලේ ඉන්න සරණාගතයින් පිළිබඳ වගකීම තියෙන්නේ ඒ රටට කියලා ඔවුන් පෙන්වා දීලා තියෙනවා. ප්‍රචණ්ඩත්වයේ හිංසාවට ලක් වෙච්ච සරණාගතයින් ජාත්‍යන්තර ආරක්ෂාව සහ සහාය ලැබිය යුතු පිරිසක් ලෙස තමන් සලකන බවත් එක්සත් ජාතීන්ගේ සරණාගත මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරලා තියෙනවා. ඒ හින්දා ශ්‍රී ලංකාව ඇතුලේ දැනට ඉන්න සරණාගතයින්ට දිගු කාලීන විසඳුමක් ලැබෙනකම් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ශ්‍රී ලංකා රජය දරන්න ඕන කියලා තමයි අවධාරණය කරලා තිබුණේ.
ඔව්, මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරිය තලතාතු කෝරළ අමාත්‍යවරිය එක්තරා අවස්ථාවකදී තමන්ගේ නොසතුටු මේ සම්බන්ධයෙන් පළ කර හිටියා.
කවුරු මොන විදියට කිව්වත් අපි මිනිස්සුයෝ හැටියට මේ හැම එකක් දිහාම බලන්න ඕනේ. සරණාගතයෙක් කියලා අපිට එකපාරම මේ මුහුදට විසි කරලා දාන්න බෑනේ. මේවා එකග වෙච්ච ජාත්‍යන්තර සම්මුතියෙන් තියෙනවා. වගකීමක් ඇතුව ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන්න තියෙනවා. මං හිතන්නේ දවසින් දවස එකබද්ධ විපක්ෂයේ එක එක මාතෘකා හදාගෙන ඉන්නවා. ඒකටම ඇති වෙච්ච චීවරධාරී කල්ලියක් ඉන්නවා.
පසුගිය යුද්ධ සමයේදී ශ්‍රී ලංකාවේ සිටින පුරවැසියන්ටත් මෙවැනි වූ තත්වයක් උද්ගත වෙලා තියෙනවායි කියලා තමන්ගේ මේ අතීත අත්දැකීම් එක්තරා අවස්ථාවකදී මතක් කරා. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජේමුනිද සොයිසා මහතා,
අපි යුද්ධ කාලේ අපේ සරණාගතය යුරෝපේ ගියා, ඉන්දියාවේ කඳුරු වල දාස් ගානක් හිටියා. ඒ මිනිස්සුත් එයාගේ මැරුවා නම් ගහලා පැන්නුවා නම් ඒගොල්ලෝ බාරගත්තා. මේ රට ම්ලේච්ච රටක් බවට පත් කරන්න ඇයි මෙහෙම කටයුතු කරන්නේ? මට අහන්න හිතෙනවා අපේ බුද්ධාගම කොතන තියෙන්නේ, බෞද්ධකම කොතන තියෙන්නේ? සිංහල බෞද්ධ කියන එක නෙමෙයි හාඳුරුවනේ බුද්ධාගම කියන්නේ. මේක විශ්වාන්තර දර්ශනය.
හොඳයි, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනට පවතින තත්ත්වය පිළිබඳව විග්‍රහයක් කළා මේ සම්බන්ධව.
8 දිනක් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි හඳුනාගෙන තියෙනවා. තවත් 6 දිනක් හඳුනාගත්තා අතනකොට ගන්න. ඒ තුන හැකික් මිනි මෙයා අතනකොට අරගෙන අධිකරණ ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. සරණාගතයන්ද ත්‍රස්තවාදයන්ද කියන එක එක ලැයිස්තු ලාංඡන තීරණය කරගන්න රජයක් ඉන්නවා. නීති සමාත්‍යංශයක් තියෙනවා. නීතිය හා සාමයේ ක්‍රියාත්මක ක්‍රියා අමාත්‍යංශයක් තියෙනවා. මේ විශේෂ බාරය ඒක කියන්න ඕනේ.
මේ දවස්වල ජිනීවාහි පැවැත්වෙන 35 වැනි මානව හිමිකම් සමුළුවේ සැසිවාරය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලංකාව පිළිබඳව දැඩි ලෙසින් කතා බහ වෙමින් තියෙනවා. අතුරු සමුළු කිහිපයකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි සහභාගී වී සිටින සරත් වීරසේකර මහතා ඇතුළු ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ සමාජිකයන්ගේ විවිධ කරුණු ඉදිරිපත් කිරීම අපිට වාර්තා වෙනවා. ඒ අතරතුරේදී LTTE හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ පුද්ගලයන් විවිධාකාරයෙන් කරුණු ඉදිරිපත් කරමින් මේ සැසි වලදී යම් යම් ආකාරයට මැදිහත් වීම ඔවුනුත් සිදු කරන ලබනවා. ඒ වගේම ඉන්දීය දේශපාලඥයන්ගේ සහභාගීත්වයත් මෙවර තියෙනවා. මෙවර සැසිවාරය ටිකක් උණුසුම් ඒ කාරණා සම්බන්ධයෙන් කල්පනා කරද්දී මම කැමතියි මනෝජ් මෙහිදී අපිට ඉතාමත් ඉක්මනින් කෙටියෙන් කරුණ ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන් නම් 35 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව පැත්තෙන් ඉදිරිපත් වුණු කරුණු මොනවද? එතකොට මානව හිමිකම් කඩවීම සම්බන්ධව දෙමළ ඩයස්පෝරා විසින් ඉදිරිපත් කරපු කරුණු මොනවද සහ ඉන්දීය දේශපාලඥයන්ගේ මැදිහත් වීම සිදු වුණේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් තොරතුරු ඔබෙන් ලබා ගන්න.
දැන් මෙවරත් අපි දකින්නේ මේ සිද්ධිය ආරම්භ වෙන්නේ ශිවාජි ලිංගම් මන්ත්‍රීවරයා මේ අතුරු සැසියකට සමගාමී සැසියකට සහභාගී වෙලා අදහස් දැක්වීමක් කරා. යුද අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය මතු කරා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයා පෞගේ දවසවල කරපු ප්‍රකාශයත් එක්ක ඊට පස්සේ දකුණු ඉන්දීය දෙමළ ජනතා නියෝජිතයෙක් වන වයිකු ඔහුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වීමක් සිද්ධ කළා. ඔවුන් යම් අවස්ථාවල මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක් කරා ලංකාවට ගිහිල්ලා මේ තත්ත්වය සොයා බලන්න කියලා. අපි දැක්කා ඊට ඍජුව පිළිතුරු ලබා දෙනවා විශේෂයෙන්ම රිය ඇඩ්මිරාල් සරත් වීරසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ශ්‍රී ලංකාව යුද අපරාධ සිද්ධ වෙලා නැහැ, එහෙම සමූල ඝාතන සිද්ධ වෙලා නැහැ, පැමිණෙන ජනතාව මුදවා ගැනීමක් තමයි හමුදාව සිද්ධ කළේ. ඒ කාලේ ලංකාව දිහා බලන්න ඔය දැන් කතා කරන කිසිදු පිරිසක් හිටියේ නැහැ. ඔවුන් විවිධ වමනා මත තමයි මේ ප්‍රකාශ සිද්ධ කරන්නේ. නමුත් ලංකාව යම් ක්‍රමවේදයකට අනුව කටයුතු කරපු රාජ්‍යයක් කියලා ඒත් එක්කම අපි දැක්ක නාලක ගොඩේවා මහත්මයා මේක සහභාගී වෙලා තිබෙනවා. ඔහුත් අදහස් දැක්වීම සිද්ධ කළා. දැන් මේවා මාධ්‍ය වාර්තා වෙනවත් එක්කම විදේශ කටයුතු අමාත්‍ය වශයෙන් යම් විමසීමක් කරලා තිබුණා මාධ්‍ය මේ සඳහා ශ්‍රී ලංකාවෙන් ඇයි වගේ කිවිත නියෝජිතයින් සහභාගී වන්නේ කියලා. ඒ මොහොතේ සඳහන් කරලා තිබුණේ ශ්‍රී ලංකාවට මෙහෙම පැමිණෙන්න කියලා ආරාධනාවක් කරලා නැහැ. ඒ නිසා දිල වශයෙන් කවුරුත් ගිහිල්ලා නැහැ කියලා. නමුත් අපි දකිනවා ගෝලීය සංසදය නියෝජනය කරලා මේ පිරිස් ශ්‍රී ලංකාවට එල්ලවන ප්‍රතිරෝධ වළක්වා ගන්න ඔවුන්ගේ අදහස් දැක්වීම සිද්ධ කරන ඒ අතර සරත් වීරසේකර ඇඩ්මිරාල්තුමා, නාලක් ගොඩේවා මහත්මයා වගේ අය දක්වපු අදහස් කැපී පෙනුණා.
ඔය එතකම අපිට මේ පෙරේද දවසේදී ජිනීවා වලින් වාර්තා වෙනවා මේ ශ්‍රී ලංකාවේ ඡන්ද නොපැවැත්වීම හරහා ශ්‍රී ලංකේ ජනතාවගේ ඡන්ද අයිතිය කඩවෙලා තියෙන, ඒ සම්බන්ධව මානව හිමිකම් කොමිසම මැදිහත් විය යුතු යනුවෙන් විශේෂ ඉල්ලීමකුත් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ පිළිබඳව මොනවද ඔබට වාර්තා වන්නේ?
ඔව්, බිංගමී නාලක ස්වාමීන් වහන්සේ තමයි මේ පිළිබඳව ඉල්ලීම ඉදිරිපත් කරලා තිබුණේ. ශ්‍රී ලංකාවේ මැතිවරණ නොපැවැත්වීම හරහා ශ්‍රී ලංකේ ජනතාවගේ ඡන්ද අයිතියට යම් බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ඡන්ද අයිතිය ලබා දෙන්න කියලා යම් මැදිහත් වීමක් කරන්න කියලා ඉල්ලීම තමයි උන්වහන්සේ පෞගිය දිනේ කරලා තිබුණේ.
ඔව්, පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් පසුව මාධ්‍යයට කෙටි අදහසක් වීමක සිදු කළ තිබුණා.
ජනතා ප්‍රමාදිපත්තයට පයින් ගහලා දැන් වසර දෙකකට වැඩි කාලයක් ඡන්ද පවත්වන්නේ නැතුව ආණ්ඩුව තමන්ට ඕනෑ විදියට මේ රට අගාධයට දාන්න වැඩ කරනවා. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින මේ ආයතනයටත් ආණ්ඩුවට මැතිවරණ පවත්වලා ජනතා ප්‍රමාදිපත්තිය ආරක්ෂා කළ දෙන්න කියන මේ කාරණය ආණ්ඩුවට නියෝග කරන්න කියලා අපි ලියුමක් ඉදිරිපත් කළා.
හොඳයි මනෝජ්, එහෙමනම් සූතිවන්ත වෙනවා මෙවරත් සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී මනෝජ් උඩිතියවල මහතායි මේ තොරතුරු ශ්‍රී ලංකාවේ සිට අපිට සමීප කළේ. මනෝජ් ආයුබෝවන්, ලැබෙන සතියේ හමු වෙමු.
ආයුබෝවන් දිනෝත්සව මනෝසුති ලැබෙන සතියේ හමු වෙමු.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.